SBS Radio.
සුපුරුදු පරිදි අදත් සඳා දිනේ සත්‍යන්තේ විරාමයෙන් අනතුරු අපි සූදානම් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන තතුවිත්ති විමසා බලන්නට අපි සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උඩුතියාවල. මනෝජ් ආයුබෝවන්.
ආයුබෝවන් සංජය.
මනෝජ්, අපි ආරම්භ කරමු මේ කතාබහ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නේපාල සංචාරයෙන් බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා නේපාලය බලා පිටත්ව ගොස් සිටින්නේ. මේ වන විටත් ජනාධිපතිවරයා නේපාල රජය සමගින් අත්සන් කරන ගිවිසුම් පිළිබඳව, ඒ වගේම කලාපීය සහයෝගීතාව පිළිබඳව පවත්වන සාකච්ඡා පිළිබඳව තොරතුරු මාධ්‍ය ඔස්සේ වාර්තා වෙමින් පවතිනවා. ජනාධිපතිවරයාගේ නේපාල සංචාරය සම්බන්ධයෙන් වාර්තාමන වැදගත්තරතුරු පළමුවෙන්ම අපි ඔබගෙන් දැනගන්නට කැමැති.
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පහුගිය 29 වෙනිදා නේපාලයේ බලා පිටත්ව ගියේ. ඒ බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ප්‍රවේශය, එහෙම නැත්නම් බිම්ස්ටෙක් සිවුවන රාජනායක සමුළුවට සහභාගී වෙන්න. ඒ අනුව බෙංගාල බොක්ක සාමකාමී ශාස්ත්‍රීය සහ තිරසර කලාපයක් බවට පත් කිරීම අරමුණ කරගනිමින් තේමාව කරගනිමින් තමයි කලාපේ නායකයන් නේපාලයේදී බිම්ස්ටෙක් සමුළුව හරහා හමුවන්නේ. සමුළුවට සමගාමීව රාජනායකයින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පසුගිය 30 වෙනිදා මියන්මාර ජනාධිපතිවරයා හමු වුණා. ඒ සාකච්ඡාවෙත් දෙරටටම වැදගත් කාරණා පිළිබඳව සාකච්ඡා කරලා තිබුණා. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7ක් බිම්ස්ටෙක් රාජනායක සමුළුවේ සමාජිකත්වය දරනවා. විශේෂයෙන් ඉන්දියාව, තායිලන්තය, බංග්ලාදේශය, භූතානය, මියන්මාරය සහ නේපාලය. ඒ අනුව 1997 ආරම්භ වුණු බිම්ස්ටෙක් සමුළුව එහි සමාජික රටවල් 90 බැලුවට පස්සේ ලෝක ජනගහනයෙන් 25%, එම නැත්නම් 4/1 පමණ නියෝජනය කරනවා. ඒ අනුව මේ රටවල් වල ලෝක ආර්ථිකයට සපයන දායකත්වයක් ඇමරිකන් ඩොලර් මිලියන 750කට ආසන්න දායකත්වයක් සපයන රාජ්‍යයන් තමයි බිම්ස්ටෙක් රාජනායක සමුළුව නියෝජනය කරන්නේ. විශේෂයෙන්ම ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා මුණ ගැසුණා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා. එහිදී ශ්‍රී ලංකාවට ඉදිරියේ සභාපතිත්වය ලැබුණට පස්සේ බිම්ස්ටෙක් රාජනායක සමුළුව මෙහෙයවීමේදී ඒ සඳහා තිබෙන හැකියාව, ජනාධිපතිතුමාගේ අත්දැකීම්, මෙවැනි කාරණා පිළිබඳවත් මෝදී අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කරා කියලා අපට දැනගන්න ලැබුණා. පසුගිය දවසේ බිම්ස්ටෙක් රාජනායක සමුළුව අවසන් වන්නට පෙර දිනේ ජනාධිපතිතුමාට බිම්ස්ටෙක් රාජනායක සමුළුවේ සභාපතිත්වය ඉදිරි වසර 4ක කාලය සඳහා ලැබුණා. ඒත් එක්කම අපි දැක්කා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නේපාල අග්‍රාමාත්‍යවරයාත් එක්ක ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනවා. දෙරටට වැදගත් ගිවිසුම් කිහිපයකට එහිදී අත්සන් තැබුවා. විශේෂයෙන්ම බුද්ධෝත්පත්තිය හා සම්බන්ධව නේපාලයත් එක්ක ශ්‍රී ලංකාවට ඉතා කිට්ටු නැකමක් තියෙනවා. ඒ අනුව ඍජුවම ශ්‍රී ලංකේය වන්දනාකරුවන්ට නේපාලයට සංචාරය කරන්නට හැකියාව ලැබෙන පරිදි කටයුතු කිරීමට අදාළ සාකච්ඡාත් මේ සාකච්ඡාවල තිබුණ බව අපට වාර්තා වුණා. ඉතින් කොහොමනත් නේපාලයත් ශ්‍රී ලංකාවත් අතර සම්බන්ධතා වඩා ශක්තිමත්ව හා සමීපව ඉදිරියට ගෙන යන්න නේපාල අග්‍රාමාත්‍යවරයා KP ඕලි, මෛත්‍රීපාල සිරිසේන මහත්මයා හමුවේ, ශ්‍රී ලංකේය ජනාධිපතිවරයා හමුවේ සහතික වෙලා තිබුණා. මම අර ඔබට කලින් කිව්වා වගේ ලුම්බිනිය වැඳ පුදා ගන්න එන ශ්‍රී ලංකික සැදැහැවතුන්ගේ පහසුකම් පුළුල් කරන්න ජනාධිපතිතුමාගේ සහ නේපාල අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වෙලා තිබුණා. ජාත්‍යන්තර වේදිකාවේ වඩාත් සමීපව කටයුතු කරන්න නේපාල ශ්‍රී ලංකික නායකයින් අවසාන වශයෙන් මෙහිදී ප්‍රතිඥා දුන්නු බවයි ජනාධිපතිතුමාගේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ. ඒ අනුව ඉදිරි කාලය සඳහා බිම්ස්ටෙක් රාජනායක සමුළුවේ සභාපතිත්වයේ නායකත්වය ශ්‍රී ලංකාව දරනවා. ඒ අනුව අත්දැකීම් සමග ඒ කටයුත්ත වඩා හොඳින් ශ්‍රී ලංකාවට කරන්න හැකියාව ලැබේවි කියලා තමයි ඉන්දියා අග්‍රාමාත්‍ය මෝදී මැතිතුමා ඇතුළු රාජනායකයින් ජනාධිපතිතුමා හමුවේ ප්‍රකාශ කරලා තිබුණේ.
ඒවගේම මනෝජ්, ලංකාවේ දේශපාලනය තුළ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් කරන්නේ මොනවාද කියන කාරණය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් විමසිල්ලෙන් සිටින්නේ. සමහරක් පිරිසක් ඒකාබද්ධ විපක්ෂයට සහය පළ කරන බවට තොරතුරු වාර්තා වෙනවා. සමහරක් පිරිසක් රජයට සහය පළ කරන බවට තොරතුරු වාර්තා වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වැනි සංවත්සරය පැවැත්තුණා. අපි දැනගන්නට කැමති මේ ආශ්‍රිත වාර්තා වෙන තොරතුරුත් මනෝජ්.
ඔව්, 1951 අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 2 වෙනිදා දිවංගත අග්‍රාමාත්‍ය SWRD බණ්ඩාරනායක මැතිතුමාගේ නායකත්වයෙන් ආරම්භ වෙච්ච පක්ෂයට ඊයේ දවසට වසර 67ක් සම්පූර්ණ වුණා. ඒ අනුව 1952 තමන්ගේ පළමු මැතිවරණයට මුහුණ දුන්නු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 9ක් දිනා ගන්නවා. ඒ බණ්ඩාරනායක මහත්මයා විපක්ෂ නායකවරයා බවට පත් කරලා 1956 පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ සංධානයක් විදිහට ආසන 51ක් දිනාගෙන විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නවා. ඉන් අනතුරුව 1959 ඒක විශේෂ අවුරුද්දක්. එයිදී සැප්තැම්බර් මාසේ 25 වෙනිදා බණ්ඩාරනායක ග්‍රාමාත්‍යවරයාගේ අභාවය සිද්ධ වෙනවා. ඒ 60 වසරේ ඉඳලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ සිරිමාව බණ්ඩාරනායක මැතිනිය දරනවා. ඒ ගමන ඒ ආකාරයෙන් ගිල් 1994 පමණ වෙද්දී පොදු ජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ප්‍රමුඛව ශ්‍රී ලංකාවේ බලය ලබා ගන්නවා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ නායකත්වයෙන්. 2001 ආයෙත් පරාද වුණත් 2004 මැතිවරණය ජය ගන්න සමත් වෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති ධුරයට පත්වන්නේ 2005 මැතිවරණයේ ජයග්‍රහණය කරලා. ඉතින් ඒ අනුව වත්මන් ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මෙවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය ලබා දෙනවා. ඉතින් ඒ ගමන් මග සංකේතවත් කරලා සමරමින් තමයි 67 වන සංවත්සරය ඊයේ දිනේ සමරන්නට යෙදුනේ. ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් තමයි මේ සැමරුම් කටයුතු සිදු කරන්න සූදානම් වෙනවා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහත්මය සඳහන් කළේ කොමුණත් ආණ්ඩුවේ නිවත්තුණු කණ්ඩායම 17 දෙනාගේ කණ්ඩායම මේ සඳහා සහභාගී වෙයිද කියන බලාපොරොත්තුවක් ඇතැම් අය අතර තිබුණා. නමුත් මේ අවස්ථාවට සහභාගී වුණේ නැහැ. ඒ පිළිබඳව අදහස් ලක්ෂ්මණ යාපා බේවර්ධන හිටපු ඇමතිවරයා සඳහන් කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වෙලා ස්වාධීනව තමන්ගේ ගමනක් යන්න තීරණය කරෝතින් ඒ පිළිබඳව සලකා බැලීමක් කරන්න පුළුවන්, නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කිසිදු හවුල් ගනුදෙනුවකට සූදානම් නැහැ කියලා සඳහන් කළා. කොමුණත් මේ පිළිබඳව පවත්වන සංවත්සර උත්සවය ගැන දිනයක් සහ වේලාවක් තවම සඳහන් වෙන්නේ නැහැ. කොමුණත් සංවත්සරය වෙනුවෙන් පක්ෂයේ කිසිදු සමාජිකයෙකුට නිල වශයෙන් ආරාධනා කරන්න බලාපොරොත්තුවකුත් නැහැ කියලා පක්ෂ මහලේකම්වරයා සඳහන් කළා. ඉදිරියේදී මේ සංවත්සර සැමරුම් පවත්වාවි. ඔබ දන්නවා පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු එහෙම ඉවර කරලා තමයි පක්ෂය සංවත්සරයේ සමරන්න සූදානම් කියලා පසුගිය දවස්වල මධ්‍යම කාරක සභාවේදීත් තීරණය කරලා තිබුණේ. ඒ අනුව ඒ කටයුත්ත සිද්ධ වෙයි. කොමුණත් 67 වන සංවත්සරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ ශ්‍රී ලංකාවේදී චාම්මාකාරයෙන් සමරන්නට යෙදුණා. ආගමික වතාවත් වලට මුල් තැන ලබා දෙමින්
මනෝජ, ඒ වගේම ඒකාබද්ධ විපක්ෂය විසින් දැවැන්ත රැලියක් එළබෙන සැප්තැම්බර් 5 වෙනිදා, ඒ කියන්නේ බදාදා දිනයේදී ශ්‍රී ලංකාවේදී සංවිධානය කරන බවට තොරතුරු වාර්තා වෙනවා. විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂය මේ පිළිබඳව විවිධ මත පල කරන ආකාරය අපි දැක්කා. ඒ වගේම ඒකාබද්ධ විපක්ෂය කියනවා මේ රැලියෙන් පස්සේ ලංකාව තුළ දේශපාලන පෙරලියක් සිදු කරන්නට ඔවුන් බලාපොරොත්තු වෙන බව මනෝජ් දැනගන්නට කැමති මේ පිළිබඳ තොරතුරු.
ඔව්, දැන් සැප්තැම්බර් 5 වෙනිදා ජනබලය කොළඹට කියන රැලිය ලෝකේම අවධානය දිනා ගන්න රැලියක් විදිහට, විරෝධතා රැලියක් විදිහට සංවිධානය කරන්න ඒකාබද්ධ විපක්ෂයේ සූදානම් කියලා අපිට වාර්තා වුණා. මේ රැලිය සාර්ථක සංවිධාන කරන කටයුත්ත සම්බන්ධයෙන් පසුගිය 28 වෙනිදා කණ්ඩායම් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වෙලා තිබුණා. කොමුණත් රැලිය පවත්වන ස්ථානය පිළිබඳව මේ වෙනකන් අවසාන තීන්දුවක් අරගෙන නැහැ කියලා සඳහන් වෙන්නේ. කොමුණත් එවැනි ස්ථාන පහක් පිළිබඳව ඔවුන් නිගමනය කරලා තියෙනවා අවසාන වශයෙන් පවත්වන්නේ කොතනද කියන තීරණය අන්තිම දවසේ සැප්තැම්බර් 5 වෙනිදා මාධ්‍ය දැනුවත් කරනවා කියලා තමයි සංවිධායක කමිටුවත් හිටපු ජනාධිපතිවරයාත් සඳහන් කළේ. ඒත් එක්කම මේ විරෝධතාවට සහභාගී වෙන ජනගහ නිසා කොළඹ නගරයේ කටයුතු ඇනහිටින්න පුළුවන් බව වාසුදේව නානායක කර්මමන්ත්‍රීවරයාත් සඳහන් කළා. අපි දැක්කා උදේ ගම්මන්පිල මන්ත්‍රීවරයා සඳහන් කරලා තිබුණා කොළඹට 5 වෙනිදා පැමිණෙන්න එපා කියන වගේ අර්ථයක්. සාමාන්‍ය ජන ජීවිතයේ කටයුතු වලට යම් ආකාරයකින් බාධා සිද්ධ වේවි කොළඹට පැමිණෙන ජනගංග නිසා, ඔවුන්ගේ විරෝධතාවය නිසා කියන ඒක ආණ්ඩු පක්ෂය වෙනත් ආකාරයකින් බහරගෙන තිබුණා. ඒක සාමාන්‍යයෙන් ජනතාවට තර්ජනය කිරීමක්, එදිනෙදා තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කොළඹට පැමිණෙන ජනතාවට තර්ජනය කිරීමක් වෙනි කියලා අජිත් පී පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා ඒ පිළිබඳව මාධ්‍යට අදහස් දක්වලා තිබුණා. කොමුණත් මේ හරහා බලාපොරොත්තු වෙන්නේ වඩා දැන්නෙන රැලියක් සංවිධානය කරන්න. මැයි පළවෙනිදා කම්කරු දිනය වෙනුවෙන් කොළඹ ගාලුමෝදුර පිටිය තෝරගෙන ඒකාබද්ධ විපක්ෂය පවත්වපු මැයි දින රැලියට වඩා ජනතාවක් මෙවර ඊට වඩා දෙතුන් ගුණයක ජනතාවක් කැඳවන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි ඔවුන්ගේ සංවිධායක මණ්ඩලය අදහස් දක්වන. විශේෂයෙන් තරුණ මන්ත්‍රීවරුන්ට මේ පිළිබඳව මූලිකත්වයක් අරගෙන කටයුතු කරන්න දීලා තිබුණා. අපි දැක්ක කාංචන විජේසේකර, දිලු මමුණුගම, ඒත් එක්කම කනක හේරත්, DV චානක මේ වගේ තරුණ කණ්ඩායමකට මේ කටයුත්ත පවරලා තිබුණ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර පෙරමුණේ ඉන්නවා. ඉතින් ඔවුන් කිව්වේ මේ ව්‍යාපාරය අඩපණ කරන්න ආණ්ඩුව යම් ආකාරයකින් බලපෑම් කරමින් ඉන්නවා කියල සඳහන් කරායකට ප්‍රතිචාර දක්වලා තිබුණ සෝදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන ඇමතිතුමා. ඔහුත් කිව්වේ සාමාන්‍යයෙන් විපක්ෂයක් කරන දෙයකට ආණ්ඩුවට යම් දෙයක් කරන්න උත්සාහ කරනවා, නමුත් එහෙම කරා කියලා ලොකු අවශ්‍යතාවයක් නැහැ, ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී වේ කටයුතු වලට ඉඩ දෙනවා කියලා සඳහන් කරා. යම් ආකාරයකට පාර්ලිමේන්තුවේ කටයුතු එදාට කල් දාලා යම් තීරණ කීපයක් ගන්න සූදානමක් තියෙනවා කියලා තාරංචි වුණා. නමුත් ආයෙමත් ඔවුන්ගේ පාර්ශ්වයෙන්ම කිව්වා එහෙම කරන්න අවශ්‍ය නැහැ, පාර්ලිමේන්තු කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා කියලා. කොහොම වුණත් ආණ්ඩුවෙන් එල්ලවෙන ඕනම අභියෝගයකට සාර්ථකව මුහුණ දීලා ජනබලය කොළඹට වැඩසටහන විරෝධතාව සාර්ථකව පවත්වනවා කියලා තමයි මේ කණ්ඩායම් සඳහන් කළේ.
මනෝජ, ගලගොඩත්තේ ඥානසාර හිමිට වසර 6ක බරපතල වැඩ සහිතව සිරඳඩුවම් ලැබීම පිළිබඳ නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා අභියාචනාවක් ගොනු කරනු ලැබුවා. මේ අභියාචනය ප්‍රතික්ෂේපුණු බවට තොරතුරු අපිට වාර්තා වෙනවා පසුගිය සතියේදී. මෙහි අලුත්ම තොරතුරු අපි ඔබගෙන් දැනගන්නටත් කැමති.
ඔව්, බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට ලබා දීලා තියෙන සිරඳඩුවම සම්බන්ධයෙන් ඇපැලක් ගොනු කරන්න ඉල්ලීමක් ඉදිරිපත් කළා. ඒ ඉල්ලීම අභියාචනා අධිකරණයේ පසුගිය සිකුරාදා දිනේ ප්‍රතික්ෂේප කළා. මේ අභියාචනය සඳහා අවසර ලබා දෙනවද කියන කාරණය පිළිබඳව සලකා බලපු අභියාචනා අධිකරණ විනිසුරු ප්‍රීතිපත්මන් සූරසේන, ඒත් එක්කම ශිරාණ ගුණරත්න යන විනිසුරු බණ්ඩුල තමයි මේ පිළිබඳව තීරණය දැනුම් දුන්නේ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ වරදකරු වෙලා ඥානසාර හිමියන්ට අභියාචනා අධිකරණයේ සිර දඬුවම් නියම කළා පහුගිය 8 වෙනිදා. කොමුණත් අධිකරණය වෙනුවෙන් පෙනී හිටපු ජනාධිපති නීතිඥ රියන්සි අරසකුලරත්න ඥානසාර හිමියන්ට ලබා දීලා තියෙන නඩු තීන්දුව සම්බන්ධයෙන් නීතිමය තර්ක තුනක් ඉදිරිපත් කළා. මේ කරුණු සුවිශේෂී කරුණු විදිහට සලකලා අභියාචනයට අවසර ලබා දෙන්න අභියාචනා අධිකරණයට හැකියාවක් නැහැ කියලා තමයි අවසාන වශයෙන් විනිසුරු බඩුල්ල කොමුණක් තීරණය කළේ. ගලගොඩත් ඥානසාර හිමියන්ට ඍජුව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචන පෙත්සමක් ඉදිරිපත් කිරීමේ හැකියාව කොමුණක් තියෙනවා කියලා සඳහන් කළා. මේ නඩු තීන්දුවෙන් මුල් දවස් 42ක කාලයක් ඇතුළත ඒ අභියාචන පෙත්සම ගොනු කරන්න ඕන කියලා තමයි සඳහන් කළේ. කොහොමුණත් අපි දන්නවා කාරණා හෝමාග මහේස්ත්‍රාත් අධිකරණයේ 2016 අවුරුද්දේ අධිකරණයට අපහාස වන විදියට හැසිරීම කියන කාරණයට වසර 6ක බරපතල වැඩ සහිත දඬුවමක් නියම වෙලා තිනවා. උන්වහන්සේ කොහොමුණත් දැනුම් දුන්නේ අභියාචන පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. උන්වහන්සේ ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියා පහුගිය දවස්වල වකුගඩු ආශ්‍රිත රෝගී තත්වයක් නිසා. පසුගිය 30 වෙනිදා උන්වහන්සේව බන්ධනාගාර රෝහලට මාරු කරා. මේ සිද්ධ කරපු සැත්කම යම් ආකාරයකින් නැවත යහපත් තත්වයට පත්වේගෙන එනවා කියන කාරණය මත බන්ධනාගාර රෝහලට ඇතුළත් කළේ. කොමුණත් බන්ධනාගාර රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබමින් ඉන්න ගලගොඩත්තේ ඥානසාර හාමුදුරුවෝ තවත් සතියකින් විතර වැලිකඩ බන්ධනාගාරයටම ඇතුළත් කරන්න තීරණය කරලා තියෙනවා කියලා අපිට වාර්තා වුණා ඊයේ දිනේ. ඒ රෝග තත්ත්වයේ යම් ආකාරයකින් සුව වෙච්ච නිසා උන්වහන්සේට ජයවර්ධනපුර රෝහලේදී යම් ශල්‍ය කර්මයක් සිද්ධ කළා. ඉන් පස්සේ තමයි අර මම කලනුත් කිව්වා වගේ වැලිකඩ බන්ධනාගාරයට මාරු කරේ. එහිදී උන්වහන්සේට ජම්පරයක් ලබා දීලා තිබුණා. සාමාන්‍යයෙන් සිරදඬුවම් බිඳින ඕනම කෙනෙකුට අඳින්න දෙන ඇඳුම තමයි අපි දන්නවා ජම්පරය. නමුත් උන්වහන්සේ දිගින් දිගටම ජම්පරය ඇඳීම ප්‍රතික්ෂේප කරලා තිබුණා. තමන් වහන්සේ ජම්පරය අඳිනවා නම් අඳින්නේ මහානායක ස්වාමීන් වහන්සේලා ඒකට එකඟ වුණොත් විතරයි කියලා බන්ධනාගාර නිලධාරීන්ට කියලා තිබුණා. එහෙම නැතුව මොන තත්වයක් යටතේවත් චීවරය ඉවත් කරන්නේ නැහැ කියලා බන්ධනාගාරයේ උන්වහන්සේ ඍජුව සඳහන් කරලා තිබුණා. කොමුණත් මේ සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානයෙන් ඒත් එක්කම අදාළ අමාත්‍යංශයෙනුත් කරුණු විමසන්න සිද්ධ වෙලා තිබුණා බන්ධනාගාර නිලධාරීන්ට. මේ අතරේ ඉදිරි සතියකින් පමණ උන්වහන්සේව වැලිකඩ බන්ධනාගාරයට මාරු කරන්න සූදානමක් තියෙනවා කියලා සඳහන් කළා. ඒ අතරේ අපි ඔබට මතක් කරනවා මේ උද්ඝෝෂණයක් අතරතුර රාජ්‍ය දේපළ වලට හානි කරා කියන චෝදනාව යටතේ තවත් භික්ෂුන් වහන්සේලා සිවුනම අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න පසුගිය 31 වෙනිදා නියෝග කළා. ඒ බෙංගමුවේ නාලක හාමුදුරුවෝ, ඉට්ටෑ කන්දේ සද්ධාතිස්ස හාමුදුරුවෝ, මංගල කන්දේ සුදත්ත හාමුදුරුවෝ සහ මැඩිල්ලේ පඤ්ඤාලෝක කියන ස්වාමින් වහන්සේලා උන්වහන්සේලා අත්අඩංගුවට අරගන්න කියලා තමයි පොලිසියට නියෝග කරේ. ඒ 2016 අවුරුද්දේ නොවැම්බර් 7 වෙනිදා පවත්වපු ආබාධිත රණවිරු උද්ඝෝෂණයක් අතරතුර රාජ්‍ය දේපළ වලට හානි කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනාගෙන තිබීම නිසා කියලා තමයි මේ නියෝගය නිකුත් කරලා තිබුණේ. ඉතින් කොහොමුණත් උන්වහන්සේලාත් මාධ්‍යයට සඳහන් කළා කොයේ හරි කැමරා දර්ශන සාක්ෂි තියෙනවා නම් ඉදිරිපත් කරන්න උන්වහන්සේලා රාජ්‍ය දේපළවලට හානි කරා කියලා යම් ආකාරයකින් අභියෝගයකුත් කරනවා. එහෙම උන්වහන්සේලා නොකරයි කියන අදහසින් අධිකරණය මග හරින්නේ අධිකරණය හැමෝම පෙනී සිටිනවා කියලා තමයි අවසාන වශයෙන් උන්වහන්සේලා සිවුනමම මාධ්‍යයට සඳහන් කළේ වෙන වෙනම වුවත්.
ශ්‍රී ලංක න්‍යායලයින් සමාගම සහ මිහින් ලංකා යන සමාගම්වල අක්‍රමිකතා විමර්ශනය කිරීමට පත්කල ජනාධිපති කොමිසම හමුවට සාක්ෂි ලබා දීමට පසුගියදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණි බවට තොරතුරු වාර්තා වුණා. විශේෂයෙන්ම මේ ආකාරයෙන් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් විවිධ කොමිෂන් හමුවේ සාක්ෂි ලබා දීම, ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශන ලබා දීම පිළිබඳව බොහෝ දෙනෙක් අවධානයෙන් සිටින රජය මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව මේ සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරුත් අපි මනෝජ් ඔබගෙන් දැනගන්නට කැමැති.
සංජයත් මතක් කළා වගේ දැන් ශ්‍රී ලංකාවේ විශේෂ අධිකරණයක් ස්ථාපිත කරලා තියෙනවා සිදුවුණු දූෂණ වංචා පිළිබඳව එක දිගට නඩු විභාග කරන්නේගේ පළවෙනි නඩුව හිටපු ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත්නත්තුමා ඇතුළු කණ්ඩායමකට චෝදනා ගොනු කරලා අවසානයේ ඔවුන්ට ඇප ලබා දුන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය සහ ඒ ආශ්‍රිත කාරණා සම්බන්ධයෙන් වන චෝදනාවක් එල්ල වෙලා ඉදිරියේදී අධිකරණ හමුවේ ඔහු පෙනී සිටින නියමිතව තියෙනවා. ඒ අතරේ ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම්වල මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් එහි හිටපු සභාපතිවරයා සමග දිගින් දිගටම ඔහුගෙන් තොරතුරු ලබා ගන්නවා, සාක්ෂි විමසනවා. ඒ පිළිබඳව පත් කරපු ජනාධිපති කොමිසම ඒ අතරේ තමයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට කැඳවීමක් කරලා තිබුණේ. ඔහු විතරක් නෙමෙයි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ඒත් එක්කම මහභාණ්ඩාගාරයේ ප්‍රධානි පී.බී. ජයසුන්දර මේ තිදෙනාම එදා සාක්ෂි ලබා දීලා තිබුණා. විශේෂයෙන් අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකින් විදිහට කටයුතු කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අධ්‍යක්ෂ මණ්ඩලයේ යම් කාලයක් නියෝජනය කළා. එනිසා ඒ පිළිබඳව සාක්ෂි සටහන් කරගන්න තමයි කැඳවලා තිබුණේ. ඔව් කිව්වේ ඒ සම්බන්ධයෙන් තීන්දුව තීරණ ගන්න ඊට අදාළ රේකී අමාත්‍යංශය තමන් කොහොම වුණත් මෙහි අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කළේ කිසිදු අමතර දීමනාවක් හෝ මුදලක් ලබාගෙන නෙවෙයි, සාමාන්‍ය ඉදිරි වැඩ කටයුතු කරගෙන යන අතරේ කියලා කොහොම වුණත් ඔහු පැමිණිලා මේ සම්බන්ධයෙන් තොරතුරු සාක්ෂි ලබා දීලා පිට වෙලා ගියා මේ පිළිබඳව පත් කරපු විශේෂ ජනාධිපති කොමිසමට.
මනෝජ්, පසුගිය සතියේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු තවත් තොරතුරක් තමයි මේ මුලතිව් ප්‍රදේශයේ සිංහල ජනයා පදිංචි කිරීමට එරෙහිව එම ප්‍රදේශය තුළ ජීවත් වන දෙමළ ජනතාව සහ දේශපාලඥයන් පිරිසක් යම්කිසි ආකාරයක විරෝධතාවයක නිරත වුණු බවට තොරතුරු වාර්තා වුණා. මේ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයාත් යම්කිසි ආකාරයකින් ප්‍රකාශ සිදු කරන ආකාරය අපි දැක්ක මාධ්‍ය ඔස්සේ. මනෝජ්, මේ සම්බන්ධයෙන් වාර්තා වන තොරතුරුත් අපි ඔබගෙන් දැනගන්නට කැමැති.
ඔව්, පසුගිය 28 වෙනිදා මීට අදාළ සිද්ධියක් අපිට වාර්තා වෙනවා. ඒ තමයි මහවැලි එච් කලාපයේ යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල පවුල් පදිංචි කිරීම වහාම නවතල දාන්න කියලා බල කරලා මුලතිව් ජනතාව විරෝධතාවක නිරත වුණා. ඔවුන් කිව්වේ මහවැලි සංවර්ධන වැඩසටහන යටතේ දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කරගන්න සූදානම් වෙනවා. මහවැලි කලාප ලෙස වැලි ඔයත් මුලතිව් දිස්ත්‍රික්ක ඇතැම් ප්‍රදේශ එහෙම මහවැලි කලාප ලෙස නම් කරලා තිබුණත් ඒ ප්‍රදේශවලට මහවැලි ජලය සපයලා දෙන්න පවා මෙතෙක් කටයුතු කරලා නොමැති තත්ත්වයක් ඇතුළේ තමයි මේ පදිංචි කිරීම පිළිබඳව කතා කරන්න කියන කාරණය ඔවුන්ගේ විරෝධතාවලට ප්‍රධාන මාතෘකාවක් වුණා. ඒ නිසා මහවැලි සංවර්ධනයේ මුවාවෙන් වැලි ඔයත් මුලතිවුත් කියන ප්‍රදේශවල සිංහල ජනතාව පදිංචි කිරීම වහම නවත්වන්න කියලා තමයි ඔවුන්ගේ උද්ඝෝෂණ කරහා අවධාරණය කරේ. එදා 28 වෙනිදා හවස්වරුවේ මුලතිව් නගරයේ තිබුණු මේ විරෝධතාවට උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් ඒත් එක්කම ප්‍රදේශවාසීන් මේ ඇතුළු දහසකට වැඩි පිරිසක් එක්කාසු වෙලා හිටියා. අපි දැක්ක ඒ පිළිබඳව දකුණේ දේශපාලනඥයිනුත් විවිධ අදහස් දක්වනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමත් මේ පිළිබඳව අදහස් දක්වලා තිබුණා. ඔහු කිව්වේ කලිනුත් විවිධ ව්‍යාපෘති යටතේ රටේ විවිධ ප්‍රදේශවල එවැනි පදිංචි කිරීම් සිද්ධ කරලා තියෙනවා. ඒක උතුරේක කරනවද නැද්ද කියන එක සම්බන්ධයෙන් තීරණයක් රජය ගත යුතුයි කියලා සඳහන් කළා. ඒ අනුව විවිධ අදහස් පළ වෙනවා. කොමුණත් මේ පදිංචි කිරීම වලට එරෙහිව මුලතිව් වැසියන් විරෝධතාවක නිරත වුණා. සිංහල ජනතාවෙහි බලෙන් ගෙනල්ල පදිංචි කරන්න සූදානමක් තියෙනවා කියන කාරණය අනුව.
අ මනොජ ඒවගේම තවත් මේ සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක්වුණු කාරණයක් බවට පත් වුණා පාර්ලිමේන්තු මන්ත්‍රී චතුරසේනාරත්න මහතාගේ විවාහ මංගල උත්සවය. මෙය මෙතරම් දේශපාලන වේදිකාව තුළ කතාබහට ලක්වන කාරණයක් බවට පත්ුණේ ඇයි කියන තත්ත්වයත් අපි ඔබගෙන් දැනගන්නට කැමතියි.
එහෙම වුණේ ඒ විවාහ මංගල උත්සවයේ අරලියගහ මන්දිරයේ පවත්වපු එක තමයි කාරණේ බවට පත්ුණේ. විශාල පිරිසකට ආරාධනා කරලා තිබුණා. මේක බොහෝ වෙලාවට රසම සවුලුවක් බවට පත් වෙලා තිබුණා සමාජ මාධ්‍යවලට. විශේෂයෙන්ම ඒ ආරාධනා පත්‍රයත් ටිකක් වෙනස් ස්වභාවයක ආරාධනා පත්‍රයක්. ස්වභාවික රෝසමල් සහිතව වීදුරු වලින් ආවරණය කරපු ටිකක් අපි ඔය සාමාන්‍යයෙන් මේ ඩයරියක් අපි කියන්නේ වාර්ෂික දිනපොතක් දිනපතක ස්වභාවයෙන් ලබා දුන්නු ආරාධනා පත්‍රයක් තිබුණේ. පිළිබඳව ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ තිබුණා. ඊටත් අමතරව අරලියගහ මන්දිරයේ මේ පැවැත්වීම තමයි විශේෂ කාරණයක් විදිහට හුවා දක්වන්නේ හේතුවක් බවට පත් වෙලා තිබුණේ. මම දැක්කා මේ පිළිබඳව අදහස් දක්වන පරිසර නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මහත්මයා ඊයේ දවසේ සඳහන් කරනවා මාධ්‍යයට අගමැතිතුමාගෙන් විමසපු ඉලාහෝකුවේ නොබැදපු මන්ත්‍රීවරුන් අරලියගහ මන්දිරයට ගෙනල්ලා හරි අල්ලලා බඳින්න කියලා අගමැතිතුමා කිව්වා. එහෙම කෙනෙක් ඉන්නවා නම් කියන්න ඒකට උත්තර සිද්ධ කරන්නම් කියලා ඔහු නිකන් විහිළු ස්වභාවයෙන් එහෙම එවැනි අදහසක් පළ කළා. කොමනක් මේ විවාහ මංගල උත්සවය සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ප්‍රකාශ කරන තොරතුරු පදනම් කරගෙන ඒවා අසත්‍ය සහ පදනම් විරහිත තොරතුරු කියලා අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරා. ඒ ගැන කියලා විශේෂ නිවේදනයක් මාධ්‍යයට නිකුත් කරලා තිබුණා. ඒ අනුව කිව්වේ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුරසේනාරත්නගේ විවාහ මංගල උත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයේ නෙවෙයි, ඒ පරිසරයේ තියෙන උත්සව ශාලාවේ. මේ උත්සව ශාලාව සම්මත ක්‍රමවේදයක් ඔස්සේ රාජ්‍යසා වෙනත් උත්සව අවස්ථා සඳහා ලබා දීම පිළිගත් ක්‍රමවේදය කියලා අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිකුත් කරපු මේ නිවේදනයේ සඳහන් වෙලා තිබුණා. ඒ අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රී චතුරසේනාරත්න තමන්ගේ විවාහ මංගල්‍ය පැවැත්වීම සඳහා උත්සව ශාලාව ලබා ගන්න පුළුවන්ද කියලා විමසීමක් කරලා තියෙනවා අග්‍රාමාත්‍ය කාර්යාලයෙන්. ඒ අනුව සම්මත ක්‍රමවේදයන් මත ශාලාව ලබා දෙන්න කටයුතු කරා කියලා තමයි අග්‍රාමාත්‍ය කාර්යාලය කිව්වේ. කොමුණත් ඇතමුන් අර්ථකථන දක්වන විදිහට මේක නොමිලේ ලබා දීමක් හරි ජනතා මුදල් ලාභ භාවිතා කිරීමක් හරි කියලා සඳහන් කරන්න බෑ. මේ උත්සව ශාලාව ලබා දීලා තියෙන්නේ ඊට අදාළ සම්මත ගෙවීම් මත කියලා සඳහන් කරලා තිබුණා. උත්සවයේ සැරසිලි ආහාර පාන එවනතම් වෙන කිසිදු දෙයක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ කිසිම සම්බන්ධයක් නැහැ කියලත් මේ නිවේදනයේ සඳහන් කරලා තිබුණා. සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කාරණා පැතිරෙන්න පටන් ගැනීමත් එක්ක තමයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ මේ නිවේදනය මාධ්‍යට නිකුත් කරේ. අන්තිමට විවාහ මංගල උත්සවයක් පවත්වලා ඒකට නිදහසර කරුණු කියන්නත් අගමැති කාර්යාලයට අවසානයේ සිද්ධ වුණා. සංජය.
හොඳයි මනෝජ්, බොහොම ස්තුතියි ගෙවියන සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කාලින සහ දේශපාලනික තොරතුරු සමගින් අප සමගින් එක්ුණාට. අපි ලැබෙන සතියේදීත් බලාපොරොත්තු වෙනවා ඔබ සමගින් එක්ව මේ ආකාරයෙන් කතා බහ කරන්නට. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි සංජය.
Want to hear more stories like this? Subscribe to our regular podcasts on iTunes.